ගරු අමිල් ප්‍රසාද් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ඉතින් අද දවසේ මේ ඉදිකිරීම් සහ රේගු සම්බන්ධ මේ පනත් පිළිබඳව සාකච්ඡා කරන දවසක්. ඇතරම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා කරනු ලබන අලුත් ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සාකච්ඡා කරන සැම්විත මේ සඳහා අපට ලබා දිය හැකි හැම මතවාදීම සහයෝගයක් ලබා දිය යුතුයි. නමුත් එකම කණ්ඩායමක් ඉලක්ක කරමින් අර එක දිගටම බදු සහ එමත් නැත්නම් ජනතාවගේ මුදල් රජය එකතු කර ගැනීම හරහා මහජනතාවට ලැබෙන සේවය, එමත් මහජනතාවට පහසුවෙන් ජීවත් වීමට තියෙන අවස්ථාව මගහැරී යාම පිළිබඳව තමයි අපි විපක්ෂයක් ලෙස සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙම නැතුව මේ ඔබ ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ වලට අපි කුහක අදහස් ඉදිරිපත් කරනවා වගේ අදහසක් කිව්වා, එහෙම කිසිම එකක් නැහැ. ඒ වගේම තමයි මට කලින් කතා කරපු එමතුමා කිව්වා විදේශ ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා කියලා. ඒක අගේ කළ යුතු තත්ත්වයක්. හැබැයි ඒ සමගම කියනවා රට යන පිරිස අඩු වෙලා තියෙනවා කියලා. රට යන පිරිස අඩු වෙලා විදේශ ප්‍රේෂණ ලංකාවට එන මුදල් වැඩි වෙන්න වෙන රටවල ඉන්න මිනිස්සු අපේ රට සල්ලි වුණාද කියලා අහන්න තමයි තියෙන්නේ පටන් ගන්න තැනදීම. ඒකම ඔය විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් ගත්තාම මේ රුසියාව සහ යුක්‍රේනය සම්බන්ධ යුද්ධයට ලංකාවේ හමුදාවේ හිටිය සොල්දාදුවන් සහ තරුණයන් සම්බන්ධ වෙලා තියෙනවා. සමහර අය එහෙදි මිය ගිහිල්ලා තියෙනවා, අතුරුදහන් වෙලා තියෙනවා. ප්‍රේෂණ එකතු කර ගැනීමට රජයේ තියෙන වගකීම වගේම මේ පිළිබඳවත් සොයා බලන්න කියන ඉල්ලීම කරනවා. සමහර අය රටවල් වලදී ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් දැන් නම් කරලා තියෙනවා. ඒ පවුල් වල අයට මේ පිළිබඳව යම් සාධාරණයක් ඉෂ්ට කරගන්නට මුදල් මේ පැත්තේ අමතරව සමාජයට ඉතින් ඇතිවන බලපෑම පිළිබඳවත් සොයා බලමින් ඒ පිළිබඳව කටයුතු කරන්න රජයේ අවධානය යොමු වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය රටට ලැබෙන ඩොලර් ආදායම සඳහා සංචාරකයන්ගේ පැමිණීම වැදගත්. අලුතින් ඇති කරලා තියෙනවා සංචාරකයන්ට ලංකාව ඇතුලේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන් සිස්ටම් එකක්. ඒක පිළිබඳව ඒ ශේෂ්ත්‍රයේ ඉන්න අයගේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව යලි අවධානය යොමු කරන්න කියන එකත් මොකද හේතුව, එක පැත්තකින් ලංකාවේ අයගේ රැකියාවන් විදේශගත අය ගන්නවා කියන අදහසේ ශේෂ්ත්‍රය තුල තියෙනවා. එහෙම ගන්නවා නම් ඒ අයට සැලකිය යුතු බලපත්‍රයට සැලකිය යුතු මුදලක් අය කරලා ඒක යම් සමාගමක් කරා වූ රජය හරහා ඒ අපට අහිමි වෙනවා යයි හිතන මුදල රජය ඇතුළට ගන්න ක්‍රමවේදයක් හදලා අර ලයිසන් එක ලබා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් ලංකාවට එන්න තිබිච්ච තව මුදලක් විදේශයෙන් එන සංචාරකයාට ඉතුරු වෙනවා. අපි බලන්න ඕනේ පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය පමණක් නෙවෙයි, ඒ අයගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ලංකාව ඇතුලේ වියදම් කරවන්නේ කොහොමද කියලා. එතකොට ඒ වියදම් කරන්න තියෙන ප්‍රමාණයන්ගෙන් එකක් තමයි ඒ රියදුරු වලට එහෙම නැත්නම් ඒ ආයතන වලට ගෙවන ගාස්තුව. ඒ අය අතර ඇතිලා තියෙන ව්‍යාකූලත්වය ඕක තමයි. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන කාරණාව කියනවා. මුදල් එකතු කර ගන්න අතරතුර ඒ අයගේ අපහසුතා පිළිබඳවත්. ඒ වගේම දිගින් දිගටම කතා කරනවා රේගුවේ ආදායම් වැඩි වීම පිළිබඳව. හැබැයි මේ ලංකාවට බාණ්ඩ ගෙනන අයගේ ඇතුලේ තව චෝදනාවක් තියෙනවා. රේගුවේ පවතින අකාර්යක්ෂමතාවයේ නිසා රේගුව රඳවාගෙන ඉන්න දවස් ගාන ඒ අයගේ බාණ්ඩවල වැඩි වෙනවා. වැඩි වෙන්න ඒකට මිල ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ගෙවන සෑම මිලක්ම රජයට ගෙවන අතරතුර ඒගොල්ලෝ විකුණන භාණ්ඩයට ඒක එකතු කරනවා. එක පැත්තකින් රජයේ ආදායම වැඩි වෙනවා. වැඩි වෙන අතරතුර ඒ භාණ්ඩය ලංකාවට ගේන කෙනා ඒ මුදල භාණ්ඩයට එකතු කරලා පාරිභෝගික ජනතාවට විකුණනවා. පාරිභෝගික ජනතාවට ආයසරයක් අර භාණ්ඩයට වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් රේගු ආදායම වැඩි වෙනවා කියලා සතුටින් උදම් අනන ආණ්ඩුව අර දවස් ගාන පැය ගාන අඩුකරනද ඒ මුදල් යොදා ගන්න බව කොතනකවත් සාකච්ඡාවේදී කියන්නේ. එකතු කර ගන්න මුදල අර රේගුවට දාලා එතන කාලය අඩු කළොත් එක පැත්තකින් ආදායම අඩු වෙයි කියලා බය හිතනවද කියලා දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පාරිභෝගික ජනතාවට මේ සම්පූර්ණ වියදම කවර් කරගන්න සිද්ධ වෙනවා. පාරිභෝගික ජනතාවගෙන් තමයි අන්තිමට ඒක ඇදිලා යන්නේ, කියන්නේ සාමාන්‍ය ජනතාවගෙන්. ඒ වගේම තමයි රාජ්‍ය වියදම් අඩු කර ගැනීමට දරන උත්සාහයන් පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. මේ දවස්වල විදුලි වල මණ්ඩලය පිළිබඳව ප්‍රතිව්‍යුහගත කරන්නේ පිළිබඳ පනතප්පව ඉදිරිපත් වෙලා තියෙන වෙලාවක අලුතින් ඉංජිනේරුවන් බඳවා ගැනීම පිළිබඳ යෝජනාවක් තියෙනවා. අලුත් ඉංජිනේරුවන් බඳවා ගැනීමේ යෝජනාව ඇතුලේ විදුලි වල මණ්ඩලයෙන් කියවෙන කාරණාව තමයි ඒක තුල අභ්‍යන්තර සේවකයන් ඉන්නවා ඒ ඉංජිනේරු රැකියාවට එන්න සුසුකම් සම්පූර්ණ කරපු අය. ඒ කාල සීමාව සම්පූර්ණ කරලා අභ්‍යන්තර රැකියා ලබා ගැනීමේ පටිපාටි ආරහා පුළුවන්කම තියෙද්දි ඇයි බාහිරින් බඳව ගන්න කියන එක පිළිබඳව ඒ විදුලි වල මණ්ඩලයේ සේවකයන් අතර ප්‍රශ්නයක් තියෙනවා. එතන ප්‍රමාණවත් කණ්ඩායමක් ඉන්නව නම් ඒ පිරිසෙන් පුළුවන් නම් මේ වෙලාවේ මේක ගන්න ඇයි නොගන්නේ කියන කාරණාව වෙනවා. ඒ වගේම තමයි පිටරටවල ඉඳලා ලංකාවට බාණ්ඩ එවන අය තමගේ ගෙවල් වලට බාණ්ඩ එවද්දී තැපැල් සේවයේ භාවිතා කළොත් එතන අකාර්යක්ෂමතාවයේ පිළිබඳව දිගින් දිගටම ඒ අයගේ චෝදනා තියෙනවා. ඒතකොට මේ තැපැල් සේවයේ මේ දවස්වල වර්ජනීය ප්‍රශ්නේ නෙමෙයි, ඊට කලින් ඉඳලා තියෙන ප්‍රශ්නයක් මේක. ඒ අතරතුර මේ ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමයි කියලා රජය කියන අතරතුර ඒ තැපැල් සේවකයන් කියන එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ අයගේ රැකියාවේ වෙනත් ප්‍රශ්න ගණනාවක් එක තමයි මේ වර්ජනය යන්නේ. ඒ වගේම සේවක පුරප්පාඩු වගේ ප්‍රශ්න ගොඩක් ගැන කියනවා. එහෙමනම් දැන් මෙතන තියෙන ඊළඟ කතාව තමයි ජනාධිපතිතුමා එක දවසක් කිව්වා වගේ සමහර ආයතන වහන්න සිද්ධ වෙනවා කියලා කිව්වා. හොඳයි. සමහර ආයතන වහන්න ඕනේ රාජ්‍ය කෝඩා කරන්න කියන තමයි අපේ ප්‍රතිපත්තිය. ආන්ගේ වහන ආයතන වල ඉන්න සේවකයන් කොයි ප්‍රමාණයක් අපිට මේ තැන් වලට අනුගත කරන්න පුළුවන්ද කියලා පොඩි පොඩක් බලන්න පුළුවන්කම තියෙනවානේ. අර රාජ්‍ය ආයතන වල සමහර ආයතන වහනවා නම් ඒ වල ඉන්න සේවක මණ්ඩලය මේ තැන් වලට පුහුණුවක් ලබා දීලා අනුගත කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවයේ පුළුල් කරගන්නේ නැතුව රාජ්‍ය ප්‍රමාණය වැඩි කරගන්නේ නැතුව මේවා එහා මෙහා කරලත් මේක කරන්න පුළුවන්. සමහර තැනක මම දැකලා ලාල්කාන්ත එමුතිවරයක් කියනවා සමහර ආයතන වල
කාලයක් තියෙනවා ඔබතුමාට.
එහෙමනම් ඒ වැඩි වෙලා ඉන්න තැන් වලින් මේක අරගත්තා නම් මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. ඒ වගේම තමයි තව මීට අමතර ප්‍රශ්නයක් මතු කරනවා නම් මේ දවස්වල තියෙනවා මේ පාසල් ගුරුවරුන්ගේ ප්‍රශ්නය. දිගින් දිගටම මගෙන් ඉල්ලීමක් කළා ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියලා. පාසල් ගුරුවරුන්ගේ ප්‍රශ්න කීපයක් ගැන කතා කරන එකක් තමයි වසර 5කට වරක් රජයේ ඉන්න පාසල් ගුරුවරුන්ගේ ගුරු මාරු ප්‍රතිපත්තිය සිද්ධ වෙනවා. හැබැයි පාසල් ගුරුවරුන්ගෙන් එක යෝජනාවක් තියෙනවා. මේ ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී වසර අවසානයේ ක්‍රියාත්මක කරන්න කියලා. මොකද වසර මැද ක්‍රියාත්මක කරද්දී ඒ ළමයි ඉගෙන ගන්න අයට ඒ ගලාගෙන ගියපු ක්‍රමවේදය වෙනස් වෙලා අලුත් ගුරුවරු වෙනවා, විශේෂයෙන්ම කුඩා පන්තිවල. ඒ නිසා මේ ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී වසර අවසානයේ මේක යොමු කරන්න පුළුවන් නම් හොඳයි කියන අදහස තියෙනවා. ඒ වගේම තමයි පාසල් ගුරුවරු කියලා කියන්නේ වරප්‍රසාද රාජ්‍ය සේවයේ වරප්‍රසාද අඩුවෙන් භුක්ති විඳින පිරිසක්. ඒ අය භුක්ති විඳින්න ඉන්නේ එක වරප්‍රසාදයක් තමයි තමන් උගන්නන පාසලේ අවුරුදු 3කට වඩා වැඩි කාලයක් උගන්වපුවම ඒ දරුවව දාගන්න පුළුවන්කම තිබිච්ච වරප්‍රසාදය. ඒක නැති වෙනවා කියන කතාව මත පදනම්ව තමයි මේ දවස්වල පාසල් ගුරුවරුන් මේ ඉදිරිපත් කරමින් ඉන්න විරෝධතාවයේ තියෙන නිසා ආණ්ඩුව පොඩ්ඩක් සානුකම්පිතව කල්පනා කරලා මේ ගුරුවරුන්ගේ මානසික නිදහස සහ මේගොල්ලෝ කරමින් ඉන්න රාජකාරී ප්‍රමාණය සහ වරප්‍රසාද අනිත් රාජ්‍ය සේවකයන්ට සාපේක්ෂව අඩුවීම කියන පදනම මත ඒ පිළිබඳව අවධානය යොමු කරන්නත් කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි පාසල් ගුරුවරුන්ගේ ප්‍රශ්නයත් එක්කම ගම්පා බණ්ඩාරනායක විද්‍යාලයේ පෞගිය දවස්වල ඇතිවෙච්ච ප්‍රශ්නය බණ්ඩාරනායක ආශිෂයකුත් තියෙනවා සද්ද නැතුව මම මේවා කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ ගම්පා බණ්ඩාරනායක විද්‍යාලයේ මේ විදුහල්පතිවරයා පත් කර ගැනීමේදී නිසි ලෙස පත් කිරීම සිදු කර ඔබව ආණ්ඩුවෙන් කියවන්නේ. එතන හොඳ උදාහරණයක්. සමහර දේවල් විභාග පාස් කරලා නියමිත සුසුකම් සම්පූර්ණ කළත් ප්‍රායෝගික පද්ධතිය ක්‍රියාත්මක කරගෙන යෑමේදී අසාර්ථකත්වයක් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ළමයි ප්‍රමාණය වැඩි පාසල් වල විදුහල්පතිවරුන් පත් කරන විට සුදුසුකම් සම්පූර්ණ කිරීමට අමතරව ඒ අයගේ පුද්ගල හැකියාව පිරිස පාලනය කරගෙන කණ්ඩායම් පවත්වාගෙන යෑමට ඇති හැකියාව පිළිබඳවත් අවධානය යොමු කරමින් ඊළඟ පත් කිරීම කරන්න කියන ඉල්ලීමක් කරනවා. මොකද ප්‍රධාන පාසලක් ගම්පා දිස්ත්‍රික්කයේ තියෙන ඒ පාසලේ මේ ප්‍රශ්න දිගින් දිගටම පැමිණීම එක පැත්තකින් අපිටත් ඒ අයගෙන් පණිවිඩ ලැබෙනවා. ඒ වගේම පාසලේ දරුවන්ටත් අධ්‍යාපනයේ පවත්වාගෙන යෑමේ ගැටලුවක් තියෙනවා. අධ්‍යාපනික සුදුසුකම් වලට අමතරව විභාග ක්වොලිෆිකේෂන් එකකට අමතරව කාර්යභාරය ප්‍රායෝගිකව කරන්න පුළුවන් මිනිස්සු මේ තැන් වලටපත් කරන්න කියන ඉල්ලීමක් කරමින් මගේ කතාවෙන් අවසන් කරනවා. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නා.